සභාව කල් තැබීමේ ගරු ඇමතිතුමා.
මෙම සභාව 2026 මාර්තු 20 වෙනිදා සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි මම යෝජනා
කරන්නේ. කල් තැබීමේ විවාදය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් මහතා.
විශේෂයෙන්ම සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය තුළ රටේ ජනජීවිතයේ සෑම අංශයකින්ම අභියෝගයට ලක් වී ඇත. දෛනික ක්‍රියාකාරම් විකාරකම් බිඳවැටීමේ තර්ජනය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවාවන්ද මුහුණ දී ඇති අභියෝගය හමුවේ රටේ ආර්ථිකය යළිත් ගෝලීය වාතාවරණය සමග දැඩි අර්බුදයකට ලක්වීම නිරීක්ෂණය වේ. සිංහල දෙමළ අලුත් අවුරුද්ද උත්සව සමයේ මෙවැනි අර්බුදයක් මතුවීම රටේ ප්‍රධාන සංස්කෘති උලර පවා ඍජු බලපෑමක් එල්ලවන අවස්ථාවකි. ඒ වගේම රාමසාන උත්සවයේද මෙම අර්බුදකාරී අවස්ථාවෙන් ඍජු බලපෑමක් එල්ල කරන බව අපට පෙනී යනවා. සංචාරක ව්‍යාපාරය අපනයනයේ වෙළඳපොළ විදේශීය ප්‍රේෂණ ආදී රටේ ආර්ථිකයට බලපාන ප්‍රධාන නිර්ණායකයන් රැසකට එල්ලවන බලපෑම හමුවේ රටේ ආර්ථිකයේද අවධානාත්මක ලක්විය නොහැක. එබැවින් පවතින ගෝලීය තත්ත්වය තුළ රටේ ජනජීවිත ආර්ථික අර්බුදයේ ලක් නොවන අයුරින් පවත්වාගෙන යාම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සහිත මාර්ග සිතියමක් වහාම පාර්ලිමේන්තුවට ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයයි මම මේ ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු කථානායක නියෝජ්‍ය කථානායකතුමනි, අද මේ කල්තබන යෝජනාව ගේන්නේ අපි සියලු දෙනාම දන්නවා අද වෙනකොට මුළු ලෝකයේම මේ යුද්ධය නිසා ආර්ථික පීඩනයකට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම මේ රාමසාන් උපවාස කාලය තුළ මේ යුද්ධයේ සිදුවීම නිසාම විශේෂයෙන් මේ මැද පෙරදිග ජීවත් වෙන ඒ රාමසාන් උපවාසයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ජනතාවත් ඉතාම පීඩාකාරී තත්ත්වයකට මේ යුද්ධයේ හමුවේ අදපත් වෙලා ඉන්නවා. ඒ හින්දා මේ යුද්ධය නිසා විශාල මනුෂ්‍ය ඝාතන සිදුවමින් පවතිනවා. ඒ හින්දා තමයි මේ යුද්ධයේ ප්‍රතිවිපාක අපි සමග ජන බලවේගයේ හැටියට කලින් දැකලා අපි යෝජනා කළා පාර්ලිමේන්තුවටත්, ඒ වගේම විපක්ෂ නායකතුමා ඇතුළු අපි සියලු දෙනාම හිටියක ස්ථාවරයේ තමයි මේ යුද්ධය එපා කියන ස්ථාවරය. මොකද මේ යුද්ධය තුලින් අපි සියලු දෙනාටම කිසිම වාසියක් හෝ කිසිම දෙයක් ලබා ගන්න බැහැ කියන එක අපි දන්නවා. මේ යුද්ධය විනාශකාරී යුද්ධයක්, ඒක මනුෂ්‍ය සංහතියටම විනාශය ගෙන දෙන යුද්ධයක් හැටියට තමයි මුලින්දම අපි මේ යුද්ධය හඳුනාගත්තේ. ඒ හින්දා අපිට පුළුවන් වුණා එක ස්ථාවරයක ඉන්න. හින්දා පැහැදිලි ස්ථාවරයක සමගි ජන බලවේගයේ හැටියට අපි දිගින් දිගටම ඒ ස්ථාවරයේ හිටියා. නමුත් අපි දන්නවා ආණ්ඩුව මේ Tamanගේ ස්ථාවරය ගැන එහෙම හරියට පැහැදිලි කරේ නැහැ. ආණ්ඩුව හැමතිස්සම කිව්වේ අපි මැදිස්ත්‍වය, අපි මැදිස්ත්‍යයි කියලා. ඒ මැදිස්ත්‍යය කියන්නේම එක පැත්තකින් අනියම් ආකාරයකින් යුද්ධයට සහයෝගය දෙන එක. මොකද මෙවැනි අවස්ථාවක අපි යුද්ධයට පක්ෂද යුද්ධයට විපක්ෂද කියලා තීන්දුවක් ගන්නේ නැතුව අපි මැදිස්ත්‍යයි කියලා කියන්නේ ලෝක බලවතුන්ගේ වමනා පරිදි කටයුතු කිරීමට අපි එකඟ වීම තමයි මැදිස්ත්‍ය කියලා කියන්නේ. ඉතින් මම දන්නේ නැහැ විශේෂයෙන්ම මේ මාක්ස්වාදී දේශපාලනයකින් ආපු ආණ්ඩුවක් වාමාංශික මේ ව්‍යාපාරයකින් ආපු ආණ්ඩුවක් මේ මැදිස්ත්‍ය කියන්නේ මොකද්ද කියන එක එතුමාලාගේ දේශපාලන ඉතිහාසයේදී ගියාම අපි දන්නවා එහෙම මැදිස්ත්‍යක එතුමාලා කවදාවත් ඉඳලා නැහැ. නමුත් අවාසනාවකට බලය ගත්තට පස්සේ මැදිස්ත්‍යක ඉන්න එතුමාලාට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගරු කථානායක තුමනි, අද මේ අර්බුදේ ඇවිල්ලා තිබෙන එක අපිට පේනවා. අපි විපක්ෂයේ ඉන්නකොට අපි දැකපු දේ තමයි තමුන්නාන්සලා හැමදාම විපක්ෂයේ ඉන්නකොට රටේ අර්බුදකාරී තත්ත්වයක් එනකොට ඒව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒව ගැන උත්තර දීලා තියෙනවා. ඒවට දෙන්න ඕනේ පිළියම් දීලා තියෙනවා. ඒවා නිවැරදිව හඳුනාගෙන තියෙනවා තමුන්නාන්සල විපක්ෂයේ ඉන්නකොට. ඒ ආණ්ඩුවට උපදෙස් පවා දුන්නා. දැන් තමුන්නාන්සල බලය ගත්තම දැන් ඒක එහෙම උනේ නැහැ. ඒ දැනුම කෝ? ඒ දැනුමට මොකද උනේ? ඒ විපක්ෂයේ ඉන්නකොට දීපු උපදෙස් වලට මොකද උනේ කියලා අපිට අහන්න වෙනවා. දැන් අපි දන්නවා ජනවාරි 26 තමයි ගල්ෆ් කලාපයට මේ යුද නෞකා ඔක්කොම ගියේ ජනවාරි 26. ඒ ජනවාරි 26ට ඒ ගියාම ඒ යුද්ධයට අනිවාර්යෙන්ම මේ යුද්ධයක් ඇති වුවොත් මේ තෙල් අර්බුදයක් ඇති වෙනවයි කියන එක අපි සියලු දෙනාම දන්නවා. ඕනෑම පොඩි ළමෙක් දන්නවා මැද පෙරදිග යම් කිසි ආකාරයේ අර්බුදයක් ඇති වුණොත් අනිවාර්යෙන්ම තෙල් අර්බුදයක් ඇති වෙනවා. ඒක අපි ආයි ඇවිල්ලා වාද විවාද කරන්න ඕනේ නැහැ. එහෙමනම් ඇයි ඒක තමුන්නාන්සලට කළමනාකරණය කරගන්න බැරි වුණේ? ඕගොල්ලෝ ඇයි ඒක කළමනා කරගන්න ප්‍රමාද වුණේ? දැන් අර්බුදය ඇති වුණාම තමයි විසඳුම් හොයන්න පටන් අරන් තියෙන්නේ. දැන් මොකද අපි දන්නවා, දැන් QR කෝඩ් එක හදන්න අද උත්සාහ කරනවා. තව මේක අංග සම්පූර්ණ වෙලා විදියට ඒ ප්‍රශ්නේ විසඳලා නැහැ. දැන් ඕගොල්ලෝ එහෙම අද ඒක කරගන්න බැරි තත්යකට උපායලා තියෙනවා. එහෙම උනේ මොකක් හින්දවත් නෙමෙයි. නෙතන්‍යාහුලා ට්‍රම්ප්ලා කිව්වා දින හතරකින් මේ යුද්ධය ඉවර කරනවායි කියලා. ඒ හින්දා තමුන්නාන්සේලා ට්‍රම්ප්ුයි නෙතන්‍යාහු කියන එක විශ්වාස කළා. ඒ විශ්වාස කරපු හින්දා තමයි තමුන්නාන්සේලා කලින් මේ යුද්ධය ඇති වෙන ප්‍රතිඵලත් එක්ක මේ යුද්ධය හරහා ඇති වෙන අර්බුදයට විසඳුම් හොයන්න ඕනේ කියන එක ඔළුවට ගත්තේ නැත්තේ. මොකද ඕගොල්ලෝ හිටියේ ඒ අදහසේ. ඒ අදහසේ ඉඳලා තමයි වැඩ කළේ. ඒ හින්දා තමයි අර ඉරානයේ නෞකාව ඇවිල්ලා පැය 11ක් අපේ මුහුදු ආසන්නේ නවත්තගෙන ඉන්න සිද්ධ වුණේ අපේ ආණ්ඩුවෙන් උත්තරේ එනකම්. ඒ හින්දා තමයි ඒකයි උත්තරේ දෙන්න බැරි වුණේ. ඒ හින්දා තමයි ඒ නාවිකව 104 දෙනෙක්ගේ ජීවිත නැති වුණේ. අපේ ආණ්ඩුවේ තිබෙන උත්තරේ දෙන්න ප්‍රමාද වුණේ හින්දා. මොකද ඔබතුමාලා එතකොට නෙතන්‍යාහුත් එක්කයි ට්‍රම්ප් කියන දේත් එක්ක විශ්වාස කරගෙන හිටියා. ඒ හින්දා තමයි අර්බුදයට විසඳුම් දෙන්න බැරි වුණේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ජනාධිපතිතුමා තෙල් හොයන්න පටන් අරන් තියෙනවා. දැන් දෙනවා QR කෝඩ් දෙන්න පටන් අරන් තියෙනවා. දැන් work from home කියලා කියනවා. දැන් බදාදාට නිවාඩු දෙනවා. දැන් ඔක්කොම ටික කරන්න දැන් ආණ්ඩුව උත්සාහ කරනවා අර්බුදය ඇති වුණාට පස්සේ. දැන් අපි යුද්ධේ එපා, අපි මේ යුද්ධේ එපා කියලා කිව්වේ අපි මේ කාරණාව හින්දා තමයි කිව්වේ. අපි මේ යුද්ධේ එපා කියලා කිව්වේ වෙන දෙයක් හින්දා නෙමෙයි, මේ 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 යුද්ධේ ඇති වුණාම මේ අර්බුදයේ ගොඩනැගෙන හින්දා තමයි අපි මේක එපා කියලා අපි දිගින් දිගටම අපි කිව්වේ. නමුත් තමුන්නාන්සලා ඒ මතයට ආවේ නැහැ. තමුන්නාන්සලා හැමතිස්සෙම අපි මැදිස්ත්‍යයි අපි මැදිස්ත්‍යයි කිය කිය යුද්ධයට ආවඩන තත්ත්වයක් තිබුණා. මේ ලෝක බලවතුන් ඉදිරියේ තමුන්නාන්සලාට කියා ගන්න බැරි වුණා මේ යුද්ධේ එපා කියලා. ඒක කිව්වේ නැහැ. ඒක හංගගෙන හිටියා. ඒ හින්දා තමයි අපේ විජිත හේරත් ඇමතිතුමාගෙන් අපි අහනකොට හෝමුස් ප්‍රශ්නේ විජිත හේරත් මැතිතුමා කිව්වේ හෝමුස් එකේ ප්‍රශ්නයක් නැහැ, හෝමුස් එක වැව්වයි කියලා අපිට තෙල් නැති වෙන්නේ නැහැ, අපිට තෙල් ඕන තරම් තියෙනවායි කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? එතුමා කිව්වා මට මතකයි අගෝස්තු මාසේ යනකම් තෙල් තියෙනවායි කියලා
කිව්වා.
හරි, එතකොට එතුමා කිව්වා අගෝස්තු මාසේ. දැන් අපිට විජිත හේරත් ඇමතිතුමාගෙන් අහන්න වෙනවා හෝමුස් එක දැන් සිංගප්පූරු වලට ගෙනියනවද කියලා. මොකද එතුමා කිව්වේ සිංගප්පූරු වලින් තෙල් එන්නේ, ඒ හින්දා හෝමුස් ලැබුවයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙනම් දැන් අපිට අහන්න වෙනවා දැන් හෝමුස් එක සිංගප්පූරු වලට අරන් ගිහලාද? එහෙම නැත්නම් සිංගප්පූරුව හෝමුස් වලට අරන් ඇවිල්ලාද? මේ මේ දෙකෙන් කෝකද වෙලා තියෙන්නේ? ඒකෙන් පේනවා ඔබතුමාලා මේ ප්‍රශ්නය ගැන හරියට දැනගෙන හිටියේ නැහැ. දැන් 29 වෙනිදා යුද්ධය පටන් ගත්ත 28 වෙනිදා. එතකොට ඕගොල්ලෝ කිව්වා තෙල් අවුලක් නැහැයි කියලා. ඕගලන්ගේ සභාපතිවරු ඇවිල්ලා කිව්වා තෙල් ගැන ප්‍රශ්නයක් නැහැයි කියලා කිව්වා. ජනාධිපතිතුමා 3 වෙනිදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා තෙල් තියෙනවා කිසිම ගැටලුවක් නැහැයි කියලා කිව්වා. එහෙම තමයි එතුමන්ලා ඔබතුමාලා ඇවිල්ලා උත්තර දීලා තියෙන්නේ. දැන් අපිට පේනවා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පෙට්‍රල් ෂෙඩ් වල පෝලිං තියෙනවා. දැන් ෂෙඩ් වහලා තියෙනවා. සමහර ෂෙඩ් වලට තෙල් එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවාද වෙනකොට? අපි මේ කොළඹින් පිට යන්න ඕනේ නැහැ. කොළඹ නගරේම රවුමක් ගාලා බැලුවා නම් අපිට පේනවා මේ පෙට්‍රල් ෂෙඩ් කීයක් අද වහලා තියෙනවද කියලා. ඒ අධ්‍යක්ෂීම අපිට ගන්න පුළුවන්. කොළඹ නගරේ ඇතුලේ ගියා නම් අපි යන්න ඕනේ නැහැ පිටපළාත් වලට. එතකොට තෙල් බෙදා හැරීමේ ගැටලුවක් අද මතුවෙලා ජනතාවට රස්තියාදු වෙන්න වෙලා තියෙනවා. ඇයි එහෙම වුනේ? එහෙම වුනේ තමුන්නාන්සලාට බැරි වුණා හරියාකාරව කළමනාකරණය කරගන්න. ඒ හින්දා තමයි ඕගොල්ලෝ ඒ කළමනාකරණය කරගන්න ඕගොල්ලන්ට අපහසු වුණා. ඒ හින්දා ඕගොල්ලෝ පහුගිය කාලේ අපිට කිව්වා ඉඳගෙන මතකයි. අපිට මේ අපේ සභානායකතුමා ඊයේ කතා කරන්නේ කිව්වා පහුගිය කාලේ යුද්ධයේ මේ සුද්ධිය තිබුණ හින්දා තමයි තෙල් නැති වුණේ. අද යුද්ධයේ හින්දා තෙල් නැති වුණා කියලා කිව්වා. මතක තියාගන්න අපි ගරු සභාපතිතුමනි කතානායකතුමනි දැන් මේ තෙල් විකුණන්නේ කීයටද? මේ ගත්ත පරණ ස්ටොක් එක අරගෙන රුපියල් 24ක් වැඩි කරා පෙට්‍රල් වලට, ඩීසල් වලට රුපියල් 32ක් වැඩි කළා, අහිංසක ජනතාව පාවිච්චි කරන භූමි තෙල් වලට 13ක් වැඩි කරා. එතකොට මොකද සුද්දේ? සුද්දේ අපිට පේනවා ඉඳගෙන ඕගොල්ලෝ අර ලාභය තියාගෙන ලාභයක් අරගෙන ලාභයට තව බද්දක් එකතු කරලා තව රුපියල් 24යි තව රුපියල් ඩීසල් වලට 22ක් එකතු කරලා අධික ලාභයක් අද ඔයගොල්ලෝ ලබලා තියෙනවා. මොකද ඒ සුද්ධේ. ඒක තමයි නියම සුද්ධේ. ඒ කියන්නේ යුද්ධයේ අස්සේ සුද්ධේ දැම්මා. ඒකෙන් ලාභය කීයද? රුපියල් කෝටි 710ක අමතර ලාභයක් කමුණාංශලා ලබනවා. රුපියල් කෝටි 710ක්. ඒ කියන්නේ මිනිස්සු පොලිමේ ඉඳලා තෙල් ටික ගහගන්න රස්තියාදු වෙලා තෙල් ටික ගහගන්න ආණ්ඩුව ඒ මිනිස්සුන්ගෙන් අමතර රුපියල් 22යි 24යි පෙට්‍රල් වලටයි ඩීසල් වලටයි අය කරනවා. ඒක හරහා රුපියල් කෝටි 710ක් අමතර ආණ්ඩුව අමතර ආදායමක් මේ ආණ්ඩුව ගන්න. කොහොමද ඒ සුද්ධේ? ඒ සුද්ධේ යුද්ධයේ ඇතුලේ සුද්ධේ. ඔයගොල්ලෝ කියනවානේ අරගොල්ලෝ මේ අර පෞගිය කාලේ හිටපු රාජපක්ෂලා මේ රට බංකලොත් කළේ මේ යුද්ධයක් නැතුව කියලා. ඒක හරි. යුද්ධයක් නැතුව තමයි බංකලොත් උනේ. ද ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔයගොල්ලෝ යුද්ධයේ ඇතුලේ සුද්ධේ දානවා. සහන. හරි සහන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකෝ අද ඒ තත්ත්වයට අද වෙලා තියෙනවා. අන්න ඒ සුද්ධේ නම් මේ දැන් දාන සුද්ධේ නම් අනුර කුමාර ජනාධිපතිතුමාගෙන් තමයි ඉගෙන ගන්න ඕනේ. මොකද එයා මේ දාන සුද්ධේ කාටවත් කරන්න බැරි සුද්ධයක්. ගානට ගානවා මිනිසුන්ගේ පොකට් වලට සුද්ධේ. හරි මේ අමාරු වෙලාවේ ආවේ වැට් එක අයින් කරනවායි කියලා ආවේ මේ 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 අත්‍යවශ්‍ය වාහන වල වැට් එක අයින් කරනවායි කියලා සෞඛ්‍ය සේවයේ වැට් එක අයින් කරනවායි කියලා කිව්වා. ඊළඟට ළමුන්ගේ පාසල් උපකරණ වල වැට් එක අයින් කරනවායි කිව්වා. එහෙම අයින් කරනවායි කියලා ඇවිල්ලා අද යුද්ධයක් යන අවස්ථාවේදී මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන අවස්ථාවේදී අර පරණ ගණන් වලට ගෙනාපු පෙට්‍රල් ඩීසල් ටිකට රුපියල් 22යි 24යි අමතර ආභයක් ආණ්ඩුව ගන්න. ඉතින් අපි දන්නේ නැහැ කොහොමද ඒක සාධාරණය කරන්නේ කොහොමද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ පසුගිය ඒ ඉඳ අපිට පේන්න තියෙනවා ඒක කොහොමද මේ කොහොමද සාධාරණය කරන්නේ කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි අපිට පේනවා දැන් ෂෙඩ් වහලා තියෙනවා. දැන් පෞගිය කාලේ අපි දැක්කා ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණවලදී කිව්වා මාළු ඉන්න තැන අල්ලන්න ඇප් එකක් දෙනවා කියලා. දැන් මම යෝජනා කරනවා මාළු ඉන්න තැන ඇප් අල්ලන්න පස්සේ දෙන්න. දැන් පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් තියෙන ෂෙඩ් ටික හොයාගන්න ඇප් එකක් දෙන්න. අපිට පුළුවන් අර මාළු ඉන්න තැන හොයන්න ඇප් එක පස්සේ දෙන්න පුළුවන්. දැන් ඕන වෙලා තියෙනවා මිනිස්සුන්ට මේ ලංකාවේ ඇතුලේ පෙට්‍රල් තියෙන ෂෙඩ් ටික හොයාගන්න. ඒ හොයාගෙන යන්න පුළුවන් නම් ඒ ඇප් එක අපිට ඉක්මනට හදලා දෙන්න. අපිට ඒක වටිනවා. මොකද නැත්තම් කොළඹ පුරා රට පුරාම යන්න ඕනේ මොන ෂෙඩ් එකේද මේ පෙට්‍රල් තියෙන්නේ කියලා අපිට හොයාගන්න. ඒ වගේම ගරු කතානායකතුමනි හේඳ අපි කියනවා ඒ පරණ ගණන් වලට ගෙනාපේවා ඒ පරණ ගණන් වලට දෙන්න. මේ වැඩේ කරන්න එපා. හේඳ මේ අපරාධය කරලා අපිට මෙරටේ ජනතාවගේ තිබෙන මේ ජීවන தත්ත්වය කඩා දාන්න එපා. ඊටාම අසීරු තැනකට මේ ජනතාවද පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ තෙල් පොලිම ආවේ යුද්ධය නිසා කියන එක අපි සියලු දෙනා මුතුමාලා කියන තර්කය. අපි දන්නවා යාපද ඉන්දියාව කෝටි ගානක ජනතාවක් ඉන්නවා. ඉන්දියාවේ තෙල් පොලිමක් නැහැ. ඒගොල්ලෝ මේ වැඩේ කළමනාකරණය කරගත්තා. අපිට වඩා විශාල වාහන සංඛ්‍යාවක් තියෙනවා. අපිට වඩා විශාල රටක්. අපේ ජනගහනයට වඩා සිය ගුණයකින් වැඩි ජනගහනයක් ඉන්න රටක්. ඒතකොට එහෙම රටක එහෙම කළමනාකරණය කරගන්න ඒගොල්ලන්ට ඒක පුළුවන්කම ලැබුණා. නමුත් තමුන්නාන්සලා මේක කළමනාකරණය කරගන්න අපෞසත් වුණා. මොකද තමුන්නාන්සලා මැදිස්ත්‍යයි කීකී ඉඳලා මේක කළමනාකරණය කරේ නැහැ. දැන් ඊයේ ජනාධිපතිතුමා තිබ්බනේ ඉෆ්තාර් ප්‍රෝග්‍රෑම් එකක්. දැන් ඉෆ්තාර් ප්‍රෝග්‍රෑම් එකේ මං හිතන්නේ නියෝජ්‍ය කතානායකතුමාත් ගියා. දැන් ආවද අරාබි රටවල් වල තානාපතිවරු? කවුරුත් ආවේ නැහැ. ඉරාන තානාපතිතුමා ආවද? එයා ආවෙත් නැහැ. දැන් මැදිස්ත්‍ය නම් දෙගොල්ලොම එන්න එපා. දෙගොල්ලොම ආවෙ නැහැ. අරාබි රටවල් වල ඉන්න තානාපතිවරු ටික ආවෙත් නැහැ. ඉරාන තානාපති ආවෙත් නැහැ. මොකද දෙගොල්ලොම දන්නා ඕගොල්ලෝ ඩබල් ගේම් කියලා. ඒකයි දෙගොල්ලොම ආවේ නැත්තේ. මොකද එක්කෝ කාගෑරික පැත්තක ස්ථාවරයක් ගත්තා නම් කවුරු හරි එන්න එපා. එක්කෝ අරාබිකාරයන්ගේ පැත්ත ගත්තා නම් අරාබිකාරයෝ ටික එන්න ඕනේ. ඒකෝ ඉරානේ පැත්ත ගත්තා නම් ඉරාන තානාපති එන්න ඕනේ. දෙගොල්ලොම ආවේ නැහැ. ආ මොකෙක්කොත් ආවේ නැහැ. ඇයි ඒ? මොකද ඒගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ ඉන්නේ ඩබල් ගේම් එක. අරෙන් ඉස්රායෙලෙත් එක ඩීල් දානවා. ඉස්රායෙලේ කතාරේට ගැහුවම ඒක හෙලා දකින්න බැරි වුණා. ඒ හින්දා ඒගොල්ලෝ දන්නවා අද තමුන්නාන්සලගේ විදේශ ප්‍රතිපත්තිය තියෙන්නේ ඉතාම නපුස්සක තැනක කියන කනගාටුයි. මොකද ඕගොල්ලෝ වගේ මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රතාක යෝධයෝ විපක්ෂයේ ඉන්නකොට අධිරාජ්‍යවාදය ගැන බලෝක බලවතුන් ගැන අපිට දේශනා දීපු අය අද මේ ආණ්ඩුවක් කරනකොට අපිට පේනවා කිසිම ආකාරයේ ඒ ප්‍රතිපත්තියක ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟට මේ තෙල් පොලිම් කතාවට අපි නැවතාවත් අපිට පේනවා දැන් අපි දන්නවා දැන් පොඩි ඉඟියක් ඇවිල්ලා තියෙනවා, විදුලි කැපිල්ලක් තියෙනවා කියලා. ඉස්සරහට එදා අපේ ඇමතුමාගේ කතාවෙන් පොඩි ඉඟියක් ආවා. ඊළඟට මහජනතා උපයෝගිතා කොමිසමත් කියලා තියෙනවා, ඉදිරියේදී අගෝස්තු ජූලි අගෝස්තු වෙනකොට බොහෝ දුරට විදුලි කප්පාදුවක් එන්න පුළුවන් කියලා. ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපිට පේනවා ඉඳගෙන දැන් මේ විදුලි කැපිල්ල එන්නේ කොහමද? ඇයි විදුලි කැපිල්ල එන්න සිද්ධ වෙන්නේ? දැන් අපිට පේනවා ඒක එන්නේ තියෙන්නේ මේ යුද්ධයෙන් හින්දා නෙමෙයි. විදුලි කැපිල්ල එන්නේ යුද්ධයෙන් හින්දා නෙමෙයි. විදුලි කැපිල්ල එන්නේ අර ඇමතිතුමායි තමුන්නාන්සලාගේ ආණ්ඩුවයි දාපු සුද්ධයෙන් හින්දා. ගල්ලංගරුව වලට දාපු සුද්ධයෙන් හින්දා. ඒ ගල්ලංගරුව වලට දාපු සුද්ධේ අද වෙනකොට අපිට පේනවා රුපියල් මිලියන 8400කට වඩා වැඩි ආලාභයක් අද වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා යුද්ධේ හින්දා නෙමෙයි විදුලි කැපිල්ල එන්නේ. යුද්ධේ නිසා නෙමෙයි විදුලි කැපිල්ල එන්නේ. ගල්හඟුරු ගෙනල්ලා ඒකට දාපු සුද්ධේ හින්දා තමයි විදුලි කැපිල්ල එන්නේ. හොඳට මතක තියාගන්න. ඒ හින්දා කියන්න එපා මේ විදුලි කැපිල්ල එනකොට ඒකත් එන්නේ යුද්ධේ හින්දා කියලා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට පේනවා ගල්හඟුරු සුදු කරන්න කියලා දාපු සුද්ධේ. ඒක අද වෙනකොට අපිට දරා ගන්න බැරි වෙලා තිබෙනවා. ගේන ගේන නැව ෆේල් වෙලා තිබෙනවා. අද වෙනකොට ගෙනාපු ඔක්කොම නැව් ටික ෆේල් වෙලා තිබෙනවා. ඒතකොට අද ඊයේ පෙරේද අපි දැක්ක ජනාධිපතිතුමා ආවිල්ලා කියනවා මේ අපේ ඇමතිතුමාට එයාට දැන් ගල්ලංගුරු සම්බන්ධව නඩුවක් දැම්මොත් තීන්දුවක් ගන්නවා.
හොරබ මුජ්බිර් රහමාන් you have 2 more minutes.
Thank you. එතකොට ජනාධිපතිතුමා ඇමති වෙලා ඉන්න කාලේ තමයි එතුමා ප්‍රසම්පාදන කමිටුවේ සභාපති හැටියට පත් කරන්නේ. සාමාන්‍යයෙන් දේශපාලන පත්වීමක් දෙන්නේ මේ සභාපති හැටියට. එකෝ පෞර සංස්ථාවේ සභාපති කරලා තියෙනෝනේ. සභාපති කරේ නැහැ. දුන්නේ ඇවිල්ලා ප්‍රසම්පාදන කමිටුවේ සභාපති. ඒ කියන්නේ ගාන කපන තැනේ තමයි සභාපතිකම දුන්නේ. දැන් ඒකට තමයි එතුමාට දැන් නඩු වැඩිලා තියෙන්නේ. ලක්ෂ 80ක. ඒ නඩුව තියෙන්නේ. ඒතකොට ජනාධිපතිතුමා තමයි එතකොට ඇමති වෙලා හිටියේ. ඒ එතුමා ඇමති වෙලා ඉන්නකොට තමයි එතුමාව ගත්තේ ඒ තනතුරට. සිද්ධිය වෙන්න පුළුවන් ඊට පස්සේ. නමුත් දැන් ජනාධිපතිතුමා මොකද කියන්නේ? ගල්ලංගරුව වලට නඩු නැහැ. ගල්ලංගරුව ඒ කියන්නේ ජනාධිපතිතුමා කියන්නේ ඉස්සර හොරගම් කරාට කමක් නැහැ. දැන් හොරගම් කරොත් තමයි මං අයින් වෙන්න කියලානේ ජනාධිපතිතුමා ඔය කියන්නේ. ඒ මොකද ඒ තියෙරිය? ඔය තියෙන තමයි මහින්ද රාජපක්ෂරත් දැම්මේ. ඔක අලුත් තීරයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ එදා හෙල්පින් හම්බන්තොට චෝදනාව ලක් වෙලා තියෙද්දි තමයි තමුන්නාංශල රට පුරාම එක්කන් ගිහිලා මහින්ද රාජපක්ෂව මේ රටේ ජනාධිපති කරේ. ඉතින් ඒ තීරිය එකම ජනාධිපතිතුමා දැන් මේ ඇමතිතුමාටත් දාන. මොකද ඒ සිද්ධිය උනේ එදා, අද උනේ නැහැ. අද උනා නම් අපි තීන්දුවක් ගන්නයි. මේ ඔක්කොම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේවා බබා උකුන් කතා. මේවා හොඳයි අර මොන්ටසෝරි ළමයින්ට හොඳයි මේ කතා. ජනාධිපතිතුමාට කියන ඕන කතා නෙමෙයි. දැන් එතුමාට චෝදනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. නඩුවක් වැටිලා තියෙනවා. දැන් අද එතුමා අද ඒ ඇමතිවරයෙක් හැටියට සිටීමම මේ නඩුවේ ගෙනියන එකට බාධාවක් ඒක. ඒ හින්දා තමයි කියන්නේ එතුමාව මේ නඩුව ඉවර වෙනකන් හරි ඇමතිකමෙන් අයින් කරන්න කියලා. නමුත් දැන් ඒක අයින් කරන්නේ නැහැ. ජනාධිපතිතුමා දැන් එතුමා වෙනුවෙන් කතා කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපිට තියෙන දේ සැකේ තමයි ජනාධිපතිතුමා එතුමා වෙනුවෙන් කතා කරන්න ඉස්සරහට එනවා නම් එහෙනම් ගල්ලංගුරු මේ කරපු වංචාව හා මේ කරපු අවභාවිතාව මේ කරපු පාඩුව ඒ සියලු දෙනාට මේනම් උඩ ඉඳන් පල්ලෑ වෙනකන් මේ සම්බන්ධයේ තියෙන ඕනේ. ඒ හින්දා තමයි මේ අවසන් කරන්න. ඒ හින්දා තමයි මේ ඇමතිතුමාව බේරගන්න අද ජනාධිපතිතුමා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ අවස්ථාවේදී අපි කියනවා ආණ්ඩුව කියනවා මුදල් තියෙනවා භාණ්ඩාගාරය ඉතිරිලා කියලා තියෙනවා. එහෙනම් මේ රටේ ඉන්න පෝලිම් වල ඉන්න අහිංසක ජනතාවට තෙල් ටික ගහගන්න, පෙට්‍රල් ටික ගහගන්න, ඩීසල් ටික ගහගන්න, ලාම්පු තෙල් ටික ගහගන්න සහනයක් ලබා දෙන්න යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.